සභාව කල් තිබීම.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම සභාව හෙට දිනේ නම් 2024 ජූලි මාස 12 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 කල් තිබිය යුතුයි යෝජනා කරමු.
සභාව කල් තිබෙන අවස්ථාවේ යෝජනාව කරු අන්තර් දිසානායකතුමනි.
ගරු කතානායකතුමනි, පාණ්ඩුක නිවස්ථාව සහ සෙසු අදාළ නීති මගින් අවශ්‍ය බවට පනව ඇති පරිදි 2024 සැප්තැම්බර් මාස 17 වන දින සිට ඔක්තෝබර් මාසේ 16 වන දිනක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණ පැවැත්විය යුතු බවට මෙම සභාව යෝජනා සම්මත කර සිටී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බැලු බැල්මට මෙහෙම යෝජනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? විවස්ථාව ඉතා පැහැදිලිවත්, ඊට අනුරූපි වන පරිදි සකස් කළ තියෙන නීතිවල ඉතා පැහැදිලිවත්, ජනාධිපතිවරණය මේ ඔක්තෝබර් මාසේ 17ත් සමාවෙන සැප්තැම්බර් 16ත් 17ත් ඔක්තෝබර් 17ත් අතර පැවැත්විය යුතුයි. එනිසා මම හිතන්නේ අපි විශේෂ යෝජනා සම්මත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. 17 වෙනිදා වෙනකොට මැතිවරණ කොමිසම බලය එනවා. හැබැයි පාර්ලිමේන්තුවට මෙවැනි යෝජනාවක් ගෙනෙන්න සිදුවෙන්නේ රට තුලත් පොදුවේ ජනතාව තුළ විශාල ව්‍යාකූලත්වයක් සැකයක් නිර්මාණ වෙමින් තිබෙන මේ ජනාධිපතිවරණ පිළිබඳ. මේක අදක නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මතක ඇති පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. පළාත් සභාව අවුරුදු 5කට ආසන්න කාලයක් නැහැ. එනිසා ජනතාව අතර මතයක් තිබෙනවා පළාත් පාලන මැතිවරණෙත් නැත්තම් පළාත් සභාවත් නැත්තම් ජනාධිපතිවරය මොකක් හරි වෙට්ටුවක් ගහයි මේ ජනාධිපතිවරණයට කියලා. හැබැයි අපි කවුරුත් දන්න පළාත් පාලන ආයතන නැත්නම් කොමසාරිස්වරයෙක්ගේ පාලනය කළ හැකි. පළාත් සභාවක් නැත්නම් ආණ්ඩුකාරවරයා හරහා ඒ පාලනය කළ හැකි. හැබැයි ජනාධිපතිවරයෙක් නැත්නම් ආණ්ඩුවකුත් නැහැ. මොකද කැබිනට් මණ්ඩලයේ මූලාසනයේ හොබවන්නේ ජනාධිපතිවරයා. ඒ නිසා නිශ්චිත ඔහුගේ කාලය ඉක්මවා යාමට පෙර මාසයකට පෙර මාසයක් මාස දෙකක් නොඉක්මන කාලයක් ඇතුළත ජනාධිපතිවරණ පැවැත්විති ඉතා පැහැදිලි. නිසා අපේ රටේ අපේ ව්‍යවස්ථාව මොන අපි එකඟුණ වන කරුණු තිබත් පරිපූර්ණ ව්‍යවස්ථාවක්. ඒ නිසා ජනාධිපතිවරයාගේ දූර කාලය දවසක්වත් පැයක්වත් හිස්සෙන විදිහට මේ ව්‍යවස්ථාව සකස් කළා නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ජනාධිපතිවරයෙක් අපේ රට තුළ සිටිය යුතුයි. ඊළඟ පැන නගින ප්‍රශ්නේ තමයි මේ ජනාධිපතිවරයාගේ දූර කාලය 5ද 6ද කියන ප්‍රශ්නේ. මොකද මේක පදනම් කරගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තියේ ඉතා පැහැදිලිව සටහන් කොට තිබෙනවා. ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගනු ලැබිය යුතු අතර 5 අවුරුදු කාලයකට ධූරය දරන්නේ. එතකොට ජනාධිපතිවරයා තෝරාගන්න ජනතාව විසින් අවුරුදු 5ක සීමාවක් තමයි උඩ තියෙන්නේ කියලා. හැබැයි මෙතන ප්‍රශ්නේ පැන නගින්නේ 83 වගන්තියේ කියනවා, ඒකේ B වගන්තියේ කියනවා 30 වන ව්‍යවස්ථාවේ දෙවන අනුස්ථාන නැතොත් විධිවිධාන අනුකූලව නැවත අවස්ථාවේ පරිදි ජනාධිපතිවරයාගේ දූර කාලයේ සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. මෙන්න මේක තමයි රංගේ බණ්ඩාර මහලේකම්වරයා මට මතකයි ඔය ගමක තියෙන රැස්වීමකදී කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 සහ 6 කියලා ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ නිසා මේක විසඳීම සඳහා කැබිනට් මණ්ඩලයේ පනතක් ගෙනලා තියෙනවා කියලා. හැබැයි රංගේ බණ්ඩාර මහලේකම්වරයා එහෙම කිව්වහම අමාත්‍යවරු කිව්වා නෑ, එහෙම කැබිනට් පත්‍රිකාවක් ගෙනාවේ නෑ කියලා. හැබැයි ඊට පස්සේ මොකද වුනේ? ඒ කියපු සඳුදා නෙවෙයි, ඊළඟ සඳුදා කැබිනට් පත්‍රිකාවක් ආවා. එහෙමනම් හරි පැහැදිලි රංගේ බණ්ඩාරත් නියෝජනය කරන යම් ස්ථානයක මේ සාකච්ඡාව සිදු වී තිබෙන බව. මොකද රංගේ බණ්ඩාර කැබිනට් අමාත්‍යවරයෙක්වත් නෙවෙයි, ඔහු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරේ. හැබැයි ඔහු තමයි කියන්නේ මෙවැනි කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව. හැබැයි අමාත්‍යවරු කියන එහෙම එකක් ආවේ නැහැ කියලා. හැබැයි එහෙම එකක් ආවේ ඊළඟ සඳුදා. ඒ කියන්නේ මොකද්ද? මාලිගාව ඇතුලේ කුමන්ත්‍රණයක් යමින් තිබෙන මේ සාකච්ඡාව පිළිබඳ අනිවාර්යෙන් එතන වජිර ඔබ ඉන්නවමයි. අනිවාර්යෙන්.
දැනුත් ගෙනලා පෙන්නන්න
ඕන. ඔව් ඔව්. හරි, දැනුත් ගෙනලා පෙන්නන්න මොකක් හරි. ඔව්. ඒ නිසා මෙතන ඔහොම සාකච්ඡාවක් ගියා. එතකොට රංගේ බණ්ඩාරට මේ සාකච්ඡාව සංයමයකින් ආරක්ෂා කරගන්න බැරුණා පැන්නා. හරිද? රංගේ බණ්ඩාරට පැන්නා. පැන්නට පස්සේ පෞගේ සඳුදා නැවත කැබිනට් මණ්ඩලයට මේ පත්‍රිකාව ඉදිරිපත් කළා තිබෙනවා. ඒක ඉතා පැහැදිලිව තියෙන්නේ ගරු ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විදියට සෞරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස් සෞරුද්දක් ඉක්මවා යන වචන ආදේශ කිරීම මගින් ආණ්ඩු ක්‍රමවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩු ක්‍රමවස්ථාව ප්‍රසන්තෝද 50 කෙටුම් පතක් සකස් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ජනාධිපතිවර සංකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ තියෙනවා. මේ පා 6 කියලා තැන් දෙකක තියෙනවා. එනිසා මේ 6 කියන තැනත් පහ කරන්න කියලා. ඔකට තියෙන්නේ. හැබැයි ගරු එහෙම පටලැවිලා තියෙන කාටද? මම දැනගන්න කැමතියි 5ද 6ද කියන පටලැවිලා තියෙන කාටද? කවර හෝ කෙනෙකුට තියෙනවා නම් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටත් නෙවෙයි මේ පාර්ලිමේන්තුවටත් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට. ඉතා පැහැදිලිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 122 වගන්ති යටතේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා නේද වෙන කවර තීන්දුවක් වෙන අධිකරණ මොන තීන්දුවක් තිබුණත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම බලය තේ කාටද? ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ මේ 5ද 6ද කියන ප්‍රශ්නය අවස්ථා තුනකදී විසඳලා තියෙනවා. මොකද්ද? එකක් තමයි අර්ථ නිරූපණයක් ඉල්ලනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මොකද ඒ සමාවෙන් 125 වෙනි වගන්ති හරි පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පිළිබඳ යම් ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීම සඳහා තනිහා අනන්‍ය අධිකරණ බලයේ ශ්‍රේෂ්ඨාධිකරණ ඇත්තී. අය ඒක මේ වජිරටවත් රනිල්ටවත් රංගේ බණ්ඩාරටවත් මේ 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 ව්‍යවස්ථා වර්ත නිරූපණය කිරීම බලය නැහැ. ඉතා පැහැදිලි ව්‍යවස්ථා වර්ත නිරූපණය කිරීම බලය තියෙන කාටද? ශ්‍රේෂ්ඨාධිකරණයට. එතකොට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ප්‍රශ්නය අවස්ථා තුනකදී ආවා. එකක් 2018 ජනවාරි මාසයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරලා තිබෙනවා යම් ව්‍යවස්ථාවේ ගැටලුවක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණ මතේ විමසීම සඳහා අවස්ථාවක් තිබෙනවා.
ඕඩර් ප්ලීස් මූලාසනයේ සඳහගරු වීරසමුණ වීරසිංහ මහත්මයා.
එනිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි ජනාධිපතිවරයාට මතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් ව්‍යවස්ථාවක අපහැදිලිකමක් තිබුණා මතේ විමසීමේ බලයක් තිබෙනවා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ 2018 අවුරුද්දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ඔව් ශ්‍රේෂ්ඨාධිකරණ මතේ විසෝම හිම තමන්ට 2021 දක්වා සිය ධූරයේ දැරිය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය තමන් වෙත දැනුම් දෙන තෙක් මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමිනිසුරු ප්‍රියසාත් දෙබ්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එගින අගමිනිසුරුතුමාගේ විමසීමක් ඉල්ලුවා 2018 ජනවාරි වල මට 5ද 6ද කියලා. හරිද? ඒ වෙලාව මොකද්ද? ඒ වෙලාව ශ්‍රේෂ්ඨාධිකරණේ මතය වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දැනුම් දුන්නා නෑ ඔබට තියෙන්නේ 5යි කියලා. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ 5ද 6ද කියන ගැටලුව විසඳපු පළමු අවස්ථාව. ඊළඟ දෙවෙනි අවස්ථාව ජනාධිපති ධූරයේ කාලය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ඒ කියන්නේ ජනාධිපති 2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ කෙනෙක් අධිකරණයට ගිහිල්ලා ඇහුවා මෙහෙම කිව්වා ජනාධිපතිවරණ ධූර කාලය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනයක් ලබා දෙන තුරු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණ පැවැත්වීම වළක්වනමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර තිබූ පෙස්සම් විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කළේය. ඒ කියන්නේ මේ ලේනගෙනාම වගේ එකක්. මේකත් ගෙනව 2019. ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණට ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා. මේ 6ද 5ද 6ද කියන එක निराකරණය කරන තෙක් මැතිවරණ කොමිසමට මේ ක්‍රියාත්මක කරන්න දෙන්න එපා කියලා අතුරු තහනම් නියෝගයක් ඉල්ලුවා. හැබැයි ඒ අතුරු තහනම් නියෝගයත් මොකද කරේ? ප්‍රතික්ෂේප කරා 6යි 5යි කියලා. අයත් ඒ විතරක්ද? ඊළඟට දැන් මේ ලේන මහත්මයා ඉදිරිපත් කරපු පෙස්සමිදිත් ඉතා පැහැදිලිව කිව්වා 5යි කියලා. හරිද? ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මේක 5යි කියලා 5ෙන් ජනාධිපතිවරේ තෝරාගෙනක් තියෙනවා. වෙන අර්ථ නිරූපණය විතරක් නෙමෙයි ප්‍රායෝගිකවත් 5ෙන් ජනාධිපතිවරේ තෝරාගෙනක් තියෙනවා. දැන් කාටද තියෙන ගැටලු 5ද 6ද කියලා? මෙතන 5ද 6ද කියලා ගැටලුවක් නෑ. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට පූර්ණ බලය තියෙන ශ්‍රේෂ්ඨාධිකරණේ අවස්ථා තුනකදී මෙම ධූර කාලයේ අවුරුදු 5යි කියන එක පෙන්눔 කරලා තිබෙනවා.
ඒවිතරක්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දන්නවා. අසූතුනේ මේ වගන්තයට අතන තිබේ ඇයි කියලා 19 වෙනි සංශෝධනය හදනකොට. 83 වෙනි වගන්තය ඉතා පැහැදිලිව ජනමත විචාරණයට ලක්වෙන වගන්තියක්. ඒ වෙලාවේදී ඒ 19 සාකච්ඡා කරන තැන මමත් හිටියා. ඒ වෙලද ඉතා පැහැදිලිව ඒ සකස් කිරීමට උදව් වුණු නීතිඥ මහතුරුන් ලබා දීපු උපදේශය තමයි 19 වෙනි සංශෝධනය සකස් කරන්න ජනමත විචාරණයකට තුඩු නොවන කරුණුවලින් සමන්විතව. ඒ අනුව තමයි 32 ආවගන්තියේ නිශ්චිත ලෙස ජනාධිපතිවරයා තෝරාගන්නේ කාලය අවුරුදු 5යි කියලා 32 වගන්තියේ ඉතා පැහැදිලිව ජනාධිපතිවරයා තෝරාගන්න දුර කාලය අවුරුදු 5යි කියලා නිශ්චිත කරලා තියෙනවා. එතකොට මේ ජනාධිපතිවරයා තීරීපත් තිබෙන අවුරුදු 5කට තව මොන විකාරයකද මේ පුටුවේ ඉඳ හදන්නේ? මට තේරෙන්නේ. හරිද? දැන් මොකද කරන්න හදන්නේ? එක වෙලාවකදී මේ සාකච්ඡා මේ 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 පාර්ලිමේන්තුවේ මේ වාද කළ යුතු එකක් නෙමෙයි. විවස්ථාව අනපනත් වලින් නිශ්චිත සදාන් කොට තිබෙන නිසා. හැබැයි මේ මන්ත්‍රීවරුන්ගේත් අදහසක් තියෙනවා, රටෙත් අදහසක් තියෙනවා. ඒකන මහා සූත්‍රකාරයා මොකක් හරි ගැටයක් මේකට ගහයි කියලා. මම කියන්නේ සමහර මන්ත්‍රීවරු කියනවා මේ ජනාධිපතිවරට ඡන්දකින් තොරවම ඉන්න දෙන්න ඕන කියලා. කොහෙද මේ අදහසක් තියෙන්නේ? කොතනවත් තියෙනවද? වජිරාභිවර්ධන ඔබතුමා කියන තව අවුරුදු 10ක් ඉන්න දෙන්න ඕන කියලා. ඒක 85 වෙනකම්. 12ක් 87 වෙනකම් නේද ඔබතුමා මුක්කොටත් යන්න වෙයි. හරිද? 87 වෙනකම් ඒ අරගෙන ඉන්න එහෙම කියනවා. ඊට පස්සේ රංගේ බණ්ඩාර කියන තව අවුරුද්දක් දෙන්න ඕන කියලා. තව ජනමත විචාරණක් දෙන්න ඕන කියලා කියනවා. මොකද්ද මේ? එනිසා රට තුල ඉතා ව්‍යාකූලත්වයක් මතුවෙමින් තිබෙනවා. මේ ජනාධිපති වර්ණය පවත්වනවාද නැද්ද කියන එක පිළිබඳ ව්‍යාකූලත්වයක් මතුවී තිබෙනවා. එනිසා මාර සූත්‍රකාරය, ගැටකාරය, පෞමේ මන්ත්‍රීවරුම හිතන් ඉන්නවට ගැටකාරයෙකුත් නෙවෙයි සූත්‍රකාරයෙකුත් නෙවෙයි. මං කියන වෙනදී ජනාධිපතිවරණ නිසි පරිදි පවත්වනවා, පරදිනවා, සාමකාමීව ගෙදර යනවා. ඒකත් මං දන්නවා. ඕක තමයි වෙන්නේ. හරිද? හැබැයි මේ පෞමේ මන්ත්‍රීවරුන්ට හදනවා චිත්‍රයක්, මෙයා මාර සූත්‍රකාරය කොහොම හරි අවුරුද්දක් තව දික් කරගනි, මාර ගේමක් ගහයි. මොන ගේමක්වත් නැහැ ඔය ඔළුවේ. හරිද? ඔය ඔළුවේ ගහපේ හැම ගේමක්ම අසාර්ථකයි. එහෙම ගේම් සාර්ථක වුණා නම් එයා වැඩිම ගේම් ගැව්වේ පක්ෂය තුලනේ. මම කියන්නේ එයා ආණ්ඩු මෙහෙවට වඩා වැඩියෙන් එයා මෙහෙවලා තියෙන පක්ෂයක්. හරිද? එයා ආණ්ඩු මෙහෙවලා තියෙන පොඩි කාලේ 2001 ඉඳන් 2004 දක්වා අවුරුදු 2කමාරක් වගේ ආණ්ඩුවක් මෙහෙව්වා. 2005 ඉඳන් බාගෙට ආණ්ඩුවක් මෙහෙව්වා. දැන් අවුරුදු 2ක් විතර ආණ්ඩුවක් මෙහෙවනවා. හැබැයි පක්ෂයක් කොච්චර කාලයක් මෙහෙව්වද? පක්ෂයක් මෙහෙව්ව 94 ඉඳන් 2019 වෙනකම් අවුරුදු 25ක්. හරිද? තාම නේද? ඉතින් පක්ෂයක් අවුරුදු 25ක් මෙහෙවලා, හරිද? අවුරුදු 30ක්. අවුරුදු 30ක් පක්ෂයක් මෙහෙවලා ගැට ගහලා ගැට ගහලා ගැට ගහලා ගැට ගහලා නේද ගේම් ගහලා ගේම් ගහලා අන්තිම මොකද උනේ? පාර්ලිමේන්තුවට එන්න බැරි වුණානේ. ඔන්න එතුමගේ ගේම් වල ප්‍රතිඵල. මේ නිකන් රටත් ඉතින් ඉන්න മന്ത്രിවරුත් ඉතින් ඉන්න මාර ගේම් කාරයා, අර මාර සූත්‍රකාරයා මොකක් හරි අටවෙ මොකවත් අටවන්න බෑ. හරිද? එයා අටෝප් එකක්වත් කවදාවත් සාර්ථක වෙලත් නැහැ. හරිද? එයාට ඒ නිසාද දන්න හරියට මීමුණත් අටවන ජනාධිපති කියලා. හරිද? එයා අටවන ජනාධිපති. හරිද? එයා හැමදාම මේක අටවටම හිටියා, එකක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජනාධිපති ඡන්දය වැළැක්වීම සඳහා එතුමා විසින් ගනු ලබන මේ ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක වෙන්නේ නැති බව පැහැදිලි. හැබැයි මේ යෝජනාව අපිට ගේන්න අවශ්‍ය වී තිබෙන මේ ව්‍යාකූලත්වය මගහරවන්න ඕන. දැන් හරි පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගේම් කාර්යයන් මහින්ද ගේම් ගේම් මාස්ටර් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ගේම් මාස්ටර්. හරිද? නේද? පක්ෂ කඩලා තියෙනවා, අරන් තියෙනවා නේද? තමන්ට එරෙහිව, ඒ කියන්නේ තමන්ට එරෙහිව තමන් ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරයි කියන කෙනත් කරට අත දාගන්න තරම් ගේම් නම් ගේම්. හරි, මේ මොන ගේම්ද රනිල්ගේ? හරිද? ඒ නිසා මම කියන්නේ මොකද්ද? හරි පැහැදිලි ගරු මූලාසනෙ ඉන්නේ മന്ത്രിතුමනි. හරිද? මේක තියෙනවා. හැබැයි මේ සංශෝධනයේ තියෙන, ඒ කියන්නේ මෙහෙම 5-6ද කියලා සංශෝධනයක අවශ්‍යතාවයක් නෑ. සංශෝධනයක අවශ්‍යතාවයක් තියෙන්නේ 5-6ද කියලා ගැටලුවක් තිබෙනවනම්. ගැටලුවක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අවස්ථා තුනකදී මේ දුර කාලය අවුරුදු 5යි කියලා නිශ්චය කරලා තියෙනවා. දැන් මොකටද මේ සංශෝධනය ගේන්නේ? මේ සංශෝධන ක්‍රියාවලිය ගත්තොත් දැන් මෙයාලා හිතනවා එකක් මේගොල්ලෝ කල්පනා කරන මේක හදිසි පනතක් හදින්න ගේන්න පුළුවන් කියලා මතයක් හද ඉස්සරහට. ගේන්න බෑ. හරි පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ හදිසි පනත ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මතක ඇති. ඔබතුමා හදිසි පනතක් ගෙනවා 2018 2010 18 වෙනි සංශෝධනයේ. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 18 වෙනි සංශෝධනයේ ගෙනවා හදිසි පනතක් ලෙස. මොකද්ද සංශෝධනයේ? ජනාධිපතිවරයාට අවස්ථා දෙකකට වෙනුවට ඊට වඩා වැඩි කාලයක් තරඟවදින්න පුළුවන් කියන සංශෝධනය. හැබැයි ඒක හදිසි පනතක් හදේ ගෙනාවේ 2010යි. ඔබතුමාට ගැටලුව මතුවෙන කවද්ද? 2016. ඒ කියන්නේ 2010 ඔබතුමා තෝරාගත් අවුරුදු 6කට ඔබතුමාට ගැටලුව මතුවෙන 2016. හැබැයි 2010 දෙසැම්බර් වල ඔබතුමා ගෙනාවා හදිසි පනතක් කියලා ව්‍යවස්ථාවට සංශෝධනය. හැබැයි ගැටලුව හදිසි නෑ. ගැටලුව වෙන අවුරුදු 6කින්. හැබැයි ඔබතුමාට හදිසි වුණේ මොකද්ද? අරපත් වෙච්ච නැවුම් පාර්ලිමේන්තුවෙන් 3-2 ගන්න ඕන කියන එක අන්න ගේම. හරිද? ඒක නෑ නැවුම් පා මේක දන්නේ නෑ. 2016 වෙන පාර්ලිමේන්තු මොනව වෙයිද දන්නේ නෑ. 3-2 අතේ තියෙද්ද දන්නේත් නෑ. ආව විතරයි නේද? අලුතෙන් ආව විතරයි මේගොල්ලෝ හරහා මේක සම්මත කර ගෙවුවා ගේමක්. හැබැයි ඒක අසාර්ථක නෑ 2015 දී. හරිද? ඒක වෙනම කතාවක්. හරිද? ගේමක් ගෙවුවනේ. ඔන්න ඔය නිසා අපේ රටේ සාකච්ඡාවකට බඳුන් වුණා මේ හදිසි පනත් කියන වගන්තිය ඉතාමත් අහිතකර වමනාවන් වෙනුවෙන් සුපයෝග කරගෙන තිබෙනවා කියන. ඒ නිසා 19 සංශෝධනට ඇතුළත් කරා හදිසි පනත් කියන එක අයින් කරා. හරිද? හැබැයි 21 සංශෝධනයේදී හදිසි පනත් පුළුවන් කාරණා දෙකකට. එකක් තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවුනොත් ඒ පිළිබඳ හදිසි පනතක් ඉදිරිපත් කළ හැකි. දෙක ආපදාවක් ඇති වුනොත් ආපදාව පිළිබඳ නීතිය සම්පාදනය කිරීම සඳහා හදිසි පනතක් ඇති කළ හැකි. එනිසා හදිසි පනත් ඇති කිරීම සඳහා ඉතාමත් ආණ්ඩු ප්‍රවස්ථාවතා පැහැදිලිව අවස්ථා දීලා තියෙනවා. ඒ වගේම විශේෂ කොට අවධාරණය කොට කියනවා විවස්සා සංශෝධනයන් හදිසි පනත් හැටියට ගේන්න බෑ කියලා. ඒක අවධාරණය කරලා තියෙනවා. හරිද? ඒ නිසා මේක හදිසි පනතක් හැටියට මේ පාර්ලිමේන්තුවට එන්නේත් නෑ. ඊළඟ තව සාකච්ඡාවක් සමාජය හදනවා මේක පහට අඩු කරන්න කියලා ගෙනැල්ලා. හරිද? කාරක සභාවක් සවිද 6 කරයිද? ගේම්. හැබැයි මේක සිද්ධ වුණා අපිට මතකයි පළාත් සභා මැතිවරණ සංශෝධන පනතෙදී. ඒක තිබුණා හරයට මුළුමනින්ම පටහැනි ලෙස පනත සංශෝධනය කරා. ඒක සමාජයේ විරෝධයක් තිබුණා. ඒ නිසා නීති සම්පාදකයන් ඒකන කල්පනා කරලා ඉතා පැහැදිලිව අපේ ආණ්ඩු ක්‍රමවස්ථාවට ඇතුල් කර තිබෙනවා පනතක හරයට බලපාන සංශෝධන කාරක සභාව අවස්ථාවේ ගෙන්න බෑ කියලා. ඒ නිසා මේ පහට අඩු කරන්න කියලා ගෙනල්ලා කාරක සභාව අවස්ථාවේ 6 වගේ ගේමක් ගහන්න පුළුවන් කියලා හිතනවනම් එහෙම අවස්ථාවකුත් නෑ. ඒ කියන්නේ මොකද්ද? හදිසි පනතක් හැටියට ගේන්නත් බෑ. කාරක සභා අවස්ථාවේදී මේකේ හරය වෙනස් වෙන පරිදි සංශෝධනය කරන්නත් බෑ. හරිද? එහෙනම් මොකද්ද මේකේ ක්‍රියාවලිය? දැන් පහුගිය සඳ කැබිනට් මණ්ඩලයේ සංකල්ප ඉදිරිපත් කරා. දැන් මොකද වෙන්න ඕන කපති වෙන්නේ? මේක නීති කෙටුම්පත් කිරීම දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ පනත කෙටුම්පත් කරන්න ඕන. කෙටුම්පත් කරපු පනත නැවත කැබිනට් මණ්ඩලයට එන්න ඕන. කැබිනට් මණ්ඩලය එක සම්මත කරා. අපි තුම හදිසි ලබන සඳ සම්මත කරා කියලා හිතුවා. සම්මත කළ ගැසට් එකේ තියන්න ඕන. ගැසට් එකේ සතියක් තියන්න ඕන. පාර්ලිමේන්තුවේ සති දෙකක් තියන්න ඕන. ඊට පස්සේ අධිකරණයට යන අවස්ථාව තියෙනවා. අධිකරණයට සති 3ක් තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් සති 9කට වඩා වැඩි කාලයක් තියෙනවා. දැන් මේ 17 වෙනිදා මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා. මැතිවරණ කොමිසමට දින 21ක් ඇතුළත නාම යෝජනා 16ත් 21ත් අතර නාම යෝජනා කැඳවිය යුතුයි. දින 28ත් 42ත් අතර ඡන්ද පැවැත්විය යුතුයි. ඔහොමනේ තියෙන්නේ. දැන් මේ පනත යන වේගයයි ඡන්දෙන වේගයයි බැලුවොත් බොහෝ දුරට පනත පාර්ලිමේන්තුවට එනකොට රනිල් ගෙදර. මතකදියාද? ওই ඡන්ද පැවැත්විලා ඉවරයි. හරිද? ඒ නිසා දැන් මේ තමන්ගේ කාලය ඇතුළත සිදු නොවන පනත කිසිදු අදාළත්වයක් නැති පනත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතා හොඳ අර්ථ නිරූපණයක් කියලා 5-10 කියලා निराකරණය කළ දීලා තියෙන නීතිය. මේ ඔක්කොම තිබියදී මම දන්නේ සුසිල් ප්‍රේමජයත් ඔබතුමා සාමාන්‍ය නීති ගැන කතා කරන අධිකරණ ගැන කතා කරන නේද? මේ සභාවේ දුන සමහර අවස්ථාවල ඔබතුමා නේද මම දැක්කද උදෙත් නේද? ආණ්ඩුවද නැද්ද නැතුව නිකන් පොඩි මේ වගේකට අතිස්සුවේ කැබිනට් එකේ. ඔබතුමාට කියන්න හිතුණා මේක පිස්සුවක් කියලා තේරෙන්නේ නැද්ද කියලා? ශ්‍රේෂ්ඨාධිකරණ අවස්ථා තුනකදී මේක අතර රූපරේ කළා තියෙනවා නේද? කාටද ගැටලුවක් තියෙන්නේ 5-10ද කියලා? දැන් ඇත්තටම ගත්තොත් 83 මේ බී වගන්ති නිෂ්ක්‍රීය වගන්තියක්. ඒකට පණ නැහැ. පණ නැත්නම් මොකද්ද? අර 32 ආ වගන්තියට ඇතුල් කරලා ත සංශෝධන විසින් සිදු වී තිබෙන දේ තමයි පණ නැති කරලා තිබෙනවා 83 දෙක වගන්ති. ඉතින් පණ මල වගන්තියක්. ඉතින් මල වගන්තියම තිබ්බත් එකයි නැතත් එකයි. අයින් කරමු නම් පස්සේ වෙලාවක අයින් කරමු. එයි. වැදගත් දේ තමයි ගරු සභා මන්ත්‍රීතුමනි මේ 83 වගන්තියට අත තියන ජනමත විචාරණයක් වුණා. දැන්තොට ජනාධිපත්්චන්දයක් තියෙන වෙලාවක මේකට ශේෂ්ඨාධිකරණය ගීපුවාම නැවත ජනාමත විචාර කතාවකුත් ගේනවා. එතොට සමාජ විශාල ව්‍යාකූලත්වයක් අදනවා. මේකෙන් පෙන්නුම් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාජ ස්ථාවරභාවයක් පිළිබඳව. සමාජයේ අර නිකම් මේ විවිධ ව්‍යාකූලත්ව නිර්මාණය කරන්න නැතුව යම් සමාජ මතයක් නිර්මාණය කරමින් යනව වෙනුවට නිරන්තරයෙන් සමාජය තුළ දෙගිඩියාවක් සැකයක් ව්‍යාකූලත්වය අවිශ්වාසයක් නිර්මාණය කිරීම ඔහුගේ හොබියක වෙලාට ඔහුගේ විනෝදයක මං කියන්න. රනිල් වික්‍රමසිංහගේ විනෝදය සමාජයේ ව්‍යාකූලත්වයට පත්වලා හිනාවිනේක.
ඔබතුමාට තව විනාඩි දෙකක්
කාලය. මන්ත්‍රීවරතුර සැකය අවිශ්වාසය වර්ධනය කරලා සතුටු වෙන එක. එයා හරි යාර ගැඹුරු දේවල් වලින් සතුටු වෙන කෙනෙකුත් නෙවෙයි, හරි ලාමක දේවල් වලින්. හරිද? එයා ගැටයක් ගන්නවා, කට්ටිය ගැටේ පස්සේ යනවා, කට්ටිය එකතු වෙනවා, ඔය යාළුවට එකතු වෙනවා, ගැටේ කියලා හිනා වෙනවා. ඔච්චරයි. හරි ලාමක ලාමක මනසක් තියෙන එතනදීලා. හරිද? ඉතින් අර කුඩා හරි පොඩි 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 ගැටයක් ගහලා විනෝද වෙනවා. එයා මේ සමාජයේ මේ විවස්සා මේ නීතිත් එක්ක හොබි එකක්, එයාගේ විනෝදය. හරිද? එහෙම කෙනෙකුට යට වෙන්න මොකටද ඔබතුමා මම කැමති සුසිපේම යන්න පුතෝ. ඔබතුමා මේක කැබිනට් එකේ කියන්න තිබ්බනේ. මොකටද මේ පහක් අයක් ගේන්න කියලා? නීති විසරද මන් දැක්ක කවුද? විජේදාස රාජපක්ෂ කවුද? මහා ප්‍රඥා ඉන්න ඕනේ මේකේ. හරිද? කැබිනට් මණ්ඩලෙ. ඉතින් ඒගොල්ලෝ මේක අනුමත කරලා එවනවනේ. එනිසා මේ සමාජ ව්‍යාකූලත්වයක් කරන විවිධ ගැට පිට ගැට ගන්න හදන මේක පරාද කළ යුතුයි. එනිසා මේ පාර්ලිමේන්තුව මැතිවරණ කොමිසම අපි දන්වන්න කියලා ඉල්ලන්න වෙනමකුත් නෙමෙයි. මේ රනිල් වික්‍රමසිංහ උඩේ ඉඳන් ගහන ගැටවලට පාර්ලිමේන්තු යටත් වෙන්නේ නැහැ. එනිසා මේ පාර්ලිමේන්තු විසින් පනවා තිබෙන නීති වලට අනුරූපීව පරිදි සකස් කර තිබෙන විවස්ථා පාර්ලිමේන්තුවේ, සම්මත කර තිබෙන නීති පාර්ලිමේන්තුවේ ඊට අනුරූපීව වන පරිදි ඡන්දේ පැවැත්වීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම මම කලින් කිව්වේ ඉල්ලන්න ඕන දෙයක් නෙමෙයි. ඔවුන්ගේ වගකීම සහ යුතුකම. හැබැයි අමතර වශයෙන් මේ ව්‍යාකූලත්වය निराකරණය කිරීම සඳහා අපි ඉල්ලනවා. ඇයි මේ ව්‍යාකූලත්වයට මතුවලා තිබෙන්නේ? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිශ්චිත ඡන්ද වැඩපිළිවෙලක් නැහැ. මම දන්න පළවෙනි එක තමයි ආණ්ඩුවක අපේක්ෂක 3 දෙනෙක් ගැන කතා වෙන්නේ. කැබිනට් මණ්ඩලෙම දෙන්නෙක් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා. විජේදාස රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා. හැබැයි හැමසඳුදරයටම කැබිනට් මණ්ඩල එකතු වෙනවා. මේ කොහෙරි තිබිලා තියෙනවද ඒක? එකම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියයි කැබිනට් ඇමතිවරයෙකු දෙන්නම ජනාධිපති අපේක්ෂකයෙක් කියලා එළිය කතා කරනවා. එක්කෝ එක්කෙනෙක් එළියට යන්න ඕන. එහෙමනේ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව ඇතුළුත් කියනවා. ධම්මික පෙරමහත්ත කියනවා. එතුමා අපේක්ෂකයෙක් කියලා. ඒ නිසා ආණ්ඩුවට වෙලා තියෙන්නේ මොකද්ද? ආණ්ඩුවට ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ ජනාධිපති අපේක්ෂක පිළිබඳ ව්‍යාකූලත්වයක ඉන්නවා. හරිද? විජේදාස එයිද? ධම්මික එයිද? නාමල් මොනවා කරයිද? බැසිල් යටින් ගිහලා මොනවා කියයිද? මහින්ද මහත්තයන් හම්බුනාම කියනවා ඔබතුමා කිව්වනේ. නේද? මහින්ද රාජපක්ෂ මහත්මයා හම්බුනාම කියනවා රනිල් වික්‍රමසිංහ මං ඕවට ඒවා බැසිල් තීන්දුව කරන්නේ. ඔබතුමා ගැට. මම ඕවා කරා ඕවට අහුල් වෙන්නේ. ඕවා කියන්නේ බැසිල්නේ බැසිල්ගෙන් ගහගන්න. ඔබතුමා හරි. හරිද? මම මේ කියන්නේ මොකද්ද? ඉතින් මේකද කරන්නේ? ඒ නිසා එතුමා ව්‍යාකූලත්වයකට ඉන්නවා. ඡන්ද කරන්නේ කොහොමද? අපේක්ෂක වෙන්නේ කවුද? සහාය දෙන්නේ කවුද? කවුරු වේදිකාවට එයිද? මේගොල්ලෝ වේදිකාවට එන්නේ කොහොමද? මේගොල්ලෝ එන එක නරකද කියලා එතුමා ව්‍යාකූලත්වයක ඉන්නවා.
කාලය අවසන්.
අන්න එතුමා ඡන්ද පිළිබඳ ඉන්න ව්‍යාකූලත්වය සමාජය පටලවන්න හදනවා. ඒ නිසා අපි එතුමට කියන්නේ සමාජ ව්‍යාකූලත්වයට පටලවන්න එපා. එතුමගේ ගිලිලා ඉන්න ව්‍යාකූලත්වයෙන් මිදෙන්න එතුමා සැලසුම් හදාගන්න කියන තමයි අපේ ඉල්ලීම. භූමි ස්තුති මන්ත්‍රීතුමනි,
භූමිස්තුති
ලබා දුන්නා.
වජිර අභිවදන මැතිතුමා,
මුලාසනෙන් අවසර. මේ විශේෂයෙන් මගේ නම සඳහන් වෙච්ච නිසා මම මතක් කරන්න
කැමතියි.
මුලාසනේ මම හිතන්නේ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මේ නඩුව ඉදිරිපත් කළ තිබෙද්දී තීන්දුව දීමටත් ප්‍රථම එතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා ජනාධිපති වර්ණය වසර 5යි පැවැත්විය යුතුයි කියන පණිවිඩය එතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. අනික් කාරණා ගැන මම පිළිතුරු දෙන්න යන්නේ නැහැ. හැබැයි අනුර කුමාර මන්ත්‍රීතුමා කියපු සමහර නඩු තීන්දුව මම හිතනවා නැවත විශ්ලේෂණය කළ බැලුවොත් හොඳයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මම හිතන්නේ එතුමා ඇහුවේ 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපති වෙලා අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරේ 2015 අප්‍රේල් 22 නිසා ඉතිරි මාස 2-3 එතුමාට වළංගුද කියලා.
මම
හිතන්නේ ශිෂ්ටාධිකාරණේ තීරණය කරා එසේ නොවේ කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ නඩුව ඉදිරිපත් කරපු දේශපාලන පක්ෂයේ අද ඉන්නේ විපක්ෂ නායකතුමා එක්ක ඒක මේ නියෝජිත ඇතුළු ඒ මුළු පක්ෂයම අද ඉන්නේ. මගේලඟ ඡායාරූපක් තියෙනවා, මම දැක්කා විපක්ෂ නායකයා, ඒ පක්ෂ නායකයා බදාගෙන ඉන්නවා. මේ ඒ පක්ෂෙන් තමයි නඩුව ඉදිරිපත් කරේ කියන එක මම මතක් කරන්න කැමතියි.
යෝජනාව විස්තර කිරීම කරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා, ඔබතුමාට විනාඩි 9 කාලයක් තියෙනවා.
මං ඒ යෝජනාව විස්තර කරනවා ගරු සභාපතිතුමනි. ඉතින් ඇත්ත වශයෙන්ම සරලව කියනවනම් ජනාධිපති ධූරයේ අවුරුදු 5 කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තුන් වතාවක් සනාථ කරලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන් මේක ගැන ගැටලුවක් නැහැ. දැන් අපි ඕ දිවුරු රටවල ව්‍යවස්ථාව ගත්තොත්, ඇමරිකාවේ ව්‍යවස්ථාව ගත්තොත් එහෙම ගරු සභාපතිතුමනි, අවුරුදු 250 පරණයි. ඇමරිකන් ව්‍යවස්ථාව 1781 නිර්මාණය වුණේ. හැබැයි මේ ව්‍යවස්ථාව 350 වතාවක් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කරලා තියෙනවා. ජුඩිෂල් ඉන්ටර්ප්‍රිටේෂන්ස්. දැන් ඒ අර්ථ නිරූපණය දුන්න හැම අවස්ථාවකම ගරු සභාපතිතුමනි ඒක ව්‍යවස්ථාවට ඇතුල් කරලා නැහැ. ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න අර්ථ නිරූපණය ව්‍යවස්ථාවේ කොටසක් ඇරෙත් තමයි ගණන් ගන්නෙ. ඉතින් හැම අර්ථ නිරූපණයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ කොටසක් ඇටියද ව්‍යවස්ථාවේ කොටසක් ඇටියද තමයි ගණන් ගන්නෙ. දැන් මහා බ්‍රිතාන්‍යය ගත්තොත් එහෙම ව්‍යවස්ථාවක් නැහැ. නෝ රිටන් කොන්ස්ටිටියුෂන්. හැබැයි සම්ප්‍රදායයි නඩු තීන්දුව තමයි ඒ රටේ ව්‍යවස්ථාව. ඉතින් අපේ රටෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නාම ඒක ව්‍යවස්ථාවේ කොටසක් බවට පරිවර්තනය වෙනවා. ඇත්ත වශයෙන්ම පරතක් ගේන්න ඕනේ නැහැ. මේක අවුරුදු 5 කියලා කියන්න ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හොඳටම ඇති. ඇයි මේ ආණ්ඩුව පරතක් ගේන්නේ? මේක පහ කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ 3 වතාවක් කියලා තියෙනවා මේක අවුරුදු 5 කියලා. ඇයි පරතක් ගේන්නේ? මගේ හිත කියනවා මගේ හිත කියනවා රජය විවත් මට පේන විදිහට 122 යටතේ ව්‍යවස්ථාවේ අර්ජන් බිල් එකක් හදිසි පරතක් හැටියට මේ සංශෝධනය ගේන්න බැරි වුණාට ආණ්ඩු උත්සාහ කරනවා. මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන ව්‍යවස්ථා සංශෝධනය, ඒ කියන්නේ 6-5 කරන එක අර්ජන් බිල් එකක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න උත්සාහ කරනවා. ඔබතුමා බෑ කියන්න පුළුවන්. උත්සාහ කරනවා. ඒකයි නැත්තම් මේ 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 පටක් ගේනගේ වැඩක් නෑනේ. මොකද එහෙනම් උත්සාහ කරනවා. ඔබතුමා නැගිටලා කියන්න අර්ජන් බිල් එකට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැහැ කියලා කියන්න. නෑ ඔබතුමා නැකිටලා කියන්නේ.
අපගේ අනුක්‍රම ව්‍යවස්ථාවේ අවසන් සංශෝධනයෙන් පස්සේ ගරු අනුරුද්ධසා නායක මැතිතුමා කිව්වාගේ අවස්ථා දෙක තුනයි අර්ජන් බිල් එකක් ගේන්න පුළුවන්. ඒක අපි දන්නවා. ඉතින් ඒ අවස්ථා දෙකේදී හැර මේක ගේන්න පුළුවන් කමක් නැහැ. මේක අර්ජන් බිල් එකක් නෙමෙයි.
දැන් මෙතුමාගේ මතය ඒකයි. හැබැයි අපේ විධායක ජනාධිපතිතුමාගේ මතය ඒක නෙමෙයි. එතුමා උත්සාහ කරන මං කියන්නේ ඒක හරියනවා කියලා. නැත්තම් මේ වගේ සංශෝධන නැත්තම් සභාපතිතුමනි මේ වගේ සංශෝධනයක් ගේන එකේ තීරුව මොකද්ද? What is the reason? දැන් මේකයි. මම ජනාධිපතිතුමා දන්නවා මේ වගේ පරදක් මන් දන්නා කොහොම හරි අර්ජන් බිල් එකක් කැටියට හදිසි පොතක් කැටියට ගෙනලා ශ්‍රේෂ්ඨාධිකරණයට අරිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇරියාම ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේකට ජනමත විචාරණයක් තියන්න ඕන කියලා. හරි ජනමත විචාරණයක්. ඒක තමයි එකම අරමුණ. එතකොට මේක අර අපි අනු කුමාර මැතිතුමා කිව්වා වගේ මේක අවුල් ඇති කරන්න කන්ෆියුස්. මහා අවුලක් ඇතිවෙනවා රටේ, මහා අවුලක් ඇතිවෙනවා රටේ. මම කියන්නේ ඒක ශේෂාධිකරණය කරයි කියන, නමුත් විධායකය උත්සාහ කරනවා මොනවාරි කළා මේක ශේෂාධිකරණයට ඇරලා ශේෂාධිකරණය හරහා මේ වගේ තීන්දුවක් කරන් පුළු රටව අවුල් ජාලාවකට පත් කරන්න. අවුල් ජාලාවට පත් කෙරුවාම එතුමාට පුළුවන් විධායක ජනාධිපති හැටියට යන්නම් තීරණ ගන්න. ඉතින් මට පේන විදිහට ඒක තමයි එකම් බලාපොරොත්තු. නැත්නම් මේ 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 සංශෝධනයේ පදනමක් නැහැ. ශේෂාධිකරණයේ තුන් වතාවක් කියලා තියෙද්දී අවුරුදු 5යි කියලා. ඇයි පටතක් ගේන්නේ? ඒ ශේෂාධිකරණ තීන්දුව විවස්ථාවේ කොටසක්. ඉස පාට් ඔෆ් ද කන්ස්ටිටියුෂන්. ආයි මම කලින් කිව්වගේ ඇමරිකාවේ. ඇමරිකාවේ ඒ ඒ නඩු තීන්දුව විවස්ථාවේ කොටසක් ඇටියට තමයි ගණන් ගන්න. ඉතින් අපේ සභානායකතුමා මොනවා කිව්වත් අපි බලමු ඊළඟ සැරේ පාර්ලිමේන්තුව රැස් වෙනකොට ඇති වෙන්නේ මොකද්ද කියලා අපි බලමුකෝ. අපි ඊදාට කතා කරමු. මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්තුතියි.
ගරු සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා, ඔබතුමාට විනාඩි 30ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද සභාව කල්තමන අවස්ථාවේ විවාදයේදී අද මේ ප්‍රස්තුත කාර්යයට එන්නේ යම් ආකාරයක ප්‍රවේශයක් ලබාගත යුතුව තිබෙනවා. නිසා අපි ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ මේ සියලු දෙයටම පදනම් වන්නේ අපි සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගනු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි කියන කාරණය. එනිසා අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ මේක ව්‍යවස්ථාගත කළා තියෙනවා. 7 වර්ෂ 4කට පමණ පෙර ෆ්‍රාන්ස් දාර්ශනික මොන්ටෙස්කියු විසින් බලතල බෙදීමේ න්‍යාය ඉදිරිපත් කළහම පස්සේ ලෝකයේ ඇති වූ බොහෝ ලිඛිත ව්‍යවස්ථාවල මේක ව්‍යවස්ථාදායකයේ, විධායකයේ සහ අධිකරණ බලයේ කියන මේ ආයතන තුන එකකට එකක් තිරිංගයක් ලෙස කටයුතු කිරීමෙන් තමයි ජනතාවගේ මූලික ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නේ කියන පදනම තමයි තියෙන්නේ. ඒ පදනම මත තමයි ව්‍යවස්ථා කෙටුම්පත් වීම දකින්ට ලැබෙන්නේ. ඉතින් අපේ රටේ පළවෙනි ලිඛිත ව්‍යවස්ථාව 1833 කෝල්බ්‍රුක් කැමරන් ව්‍යවස්ථාව. ඊට පස්සේ 1910-20 වැනි වර්ෂවලදී ඒක යම් යම් සංශෝධන ගෙනලා තව ටිකක් ප්‍රගතියක් අත් කරගත්තා. ඊට පස්සේ 1931 ඩොනමොරාන්ට් ව්‍යවස්ථාව තමයි ඊළඟට කෝල්බ්‍රුක් කැමරන් එකේ සංශෝධන වලින් පස්සේ මේ රටේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇති වුණේ. ඊළඟට නිදහස ලැබෙන සොල්බරි ව්‍යවස්ථාව. ඒකේ මේක සම්මත වුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එහෙ සම්මත කළ තමයි මෙහෙට එව්වේ. ඊළඟට 1972 ජනරජානුකම ව්‍යවස්ථාව. ඒතර ජනරජානුකම ව්‍යවස්ථාව හැදුවේ 48 සොල්බරි ව්‍යවස්ථාව පදනම් කරගෙනම නොවේ. සොල්බරි ව්‍යවස්ථාවේ තිබෙනා 29 තුනවගන්ති බැහැර වෙන්න ඕනේ නිසා තර්ක දෙකක් මතුවෙච්ච නිසා එදා නවරංගහලේ රැස් වෙලා තමයි 72 ජනරජානුකම ව්‍යවස්ථාව වෙනස් කළේ. 70 ලබාගත් සමග පෙරමුණු ආණ්ඩුව 3/2 ඡන්දයකට ලබාගෙන ඊළඟට 1978 ව්‍යවස්ථාව හැදුවේ 72 ව්‍යවස්ථාව පදනම් කරගෙන. මෙන්න මේ ඉතිහාසය තුල තමයි මේ ආයතන තුන එකකට එකක් ගිහිලා තින්නේ. දැන් ඊළඟට මේ රටේ මැතිවරණ කල් දැමීම. මැතිවරණ කල් දැමීම කියනකොට පළාත් පාලන ආයතන මැතිවරණ දැන් කල් දැල්. දැන් මේ සැරේ අවද තියනොත් දන්නේ. ඔයිට කලින් 2016 එදා යහපාලන ආණ්ඩුවේදී පළාත් පාලන මැතිවරණ කල් දැම්මා. මතකද? කල් දැම්මා. කල් ඊළඟට දැනුත් කල් දැල්. ඊළඟට පළාත් සභා මැතිවරණ විවිධ අවස්ථාවල කල් දැමුණු ලැබුවා. නමුත් පනත සංශෝධනය කරන්න ගිහලා ඇතිවෙච්ච තත්ත්වයේ තුල දැන් පළාත් සභා මැතිවරණ තියන්න බෑ, ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගේනකම්. මෙන්න මෙතෙන්ට තමයි ඇවිල්ලා තින්නේ මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයේ ඒ ආකාරයෙන්. ආපහු 1975 වෙච්ච ආණ්ඩුව පත්ුනේ 75ට අවුරුදු 5කට. හරිද? හැබැයි 75ේදී 72 ජනදානුක ව්‍යවස්ථාව ගැනහම විවස්සාව සම්මත කරු දවස් ඉඳලා 5කට ගත්තා. ඒ නිසා තමයි 77 මැතිවරණේ තිබ්බේ. ඉතින් ඒකේ අහිතකර ප්‍රතිඵල තිබ්බා. 75 මැතිවරණ තිබ්බනම් 8ට බහින්නේ නැහැ. සමගි පෙරමුණ ආණ්ඩුව. 77 තිබ්බා. තිබ්බාම අඩු වුණා 8ට. ඊළඟට 77 අපි ආණ්ඩුව 78 ව්‍යවස්ථාව හැදුවා. එතකොට මොකද කළේ? සම්පූර්ණ වෙස්මිනිස්ටර් ආකෘතියෙන් එහාට ගිහිල්ලා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා. ඒකට ජනමත විචාරණයක් තිබ්බේ නැහැ. 78 ආණ්ඩුක ව්‍යවස්ථාව නිර්මාණය කළ විධායක ජනාධිපති දුරේ හැදලා ස්ථාපනයේ ව්‍යවස්ථාගත කළා. දැන් එතකොට ඊළඟට මොකද කළේ? ජයජාවදන ජනාධිපතිතුමා 77 ගත්ත බලය අවුරුදු 12කට ගෙනිච්චා. අද කවුරුත් ඒකෙන් කතා කරන්නේ නැහනේ. එතකොට විපක්ෂ නායකතුමාගේ පියත් ඒ ආණ්ඩුවේ. එතකොට 77 පත් වෙච්ච අය 82 ජනමත විචාරණයක් තියලා 89 වෙනකන් ගියා. එතකොට කිසිදු ආකාරයකින් ඒ පක්ෂේම අයට උනත් මන්ත්‍රීවරේ තෝරාපත් කරගෙන යව අයින් කරන්න ඕන නම් අයින් කරන්න බෑ. එතකොට 77 පත් වෙච්ච මන්ත්‍රීවරු 89 වෙනකන් ගියා. 82 දී එක වැඩක් කළා ජනමත විචාරණේ මහරගම. මම හිතන්නේ තව කලව රත්නපුරේ ඔය වගේ තෝරාගත්ත පස්පොලක ඡන්ද තිබ්බා. අපි දන්නේ ඒ ප්‍රතිඵල. ජනමත විචාරණේ පෙරදුනායි කියන්නා වූ පැතිවරණ කොට්ටාසවල ඡන්දෙ දීලා පෙන්වන දැන් ප්‍රජාතන්ත්‍රවාදී කියලා. කොහොමද වැඩේ? නේද? ඒක තමයි එදා වුනේ. ඉතින් මේවා අපි මතක් කරලා දෙන්න ඕනේ මේ. මැතිවරණ කල් දැමීමේ උත්සාහය සහ කල් දැමීම සහ ඉන් පස්සෙ වෙච්ච ක්‍රියාදාමය. ඉතින් එවැනි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. ඊළඟට දැන් මේ තියෙන තත්ත්වය තුල ඇවිල්ලා අපි ආව අරගලයට 2022 අප්‍රේල් මාස වෙනකොට. එතකොට අරගලයට එනකොට අරගලය තුල රට අරාජික වුණා. අප්‍රේල් මාසෙ පටන් ගත්ත අරගලය මැයි ජූනි වෙනකොට 19 මැතිවරණයේ ජනාධිපතිවරණයෙන් 50%කට එහෙන් ඡන්ද ගත්ත ජනාධිපතිවරයා අස්සුණා. ඊළඟ කැබිනට් එක අස්සුණා. ඒක තමයි එදා ඇති වෙච්ච தত্ত্বය. එතකොට ඒකට හේතු වුණේ මොකද්ද? පළවෙනි කාරණේ ඉන්ධන නොමැතිවීම. ඉන්ධන බාර ඇමතිවරයා එක්ක ඩොලර් දුන්නොත් ඉන්ධන දෙන්නම් කිව්වා. එමනේ කිව්වේ. ඊළඟ විදුලිය නැති වුණා. පැය 14ක් විදුලිය කප්පාද. ඊළඟ ගෑස් නැති වුණා. දැන් එතකොට රට පුරා සම්පූර්ණ ව්‍යාකූල தত্ত্বයකටපත් වුණා. දී වෙලාවේ හිටපු ජනාධිපතිතුමා විවිධ අයට ආරාධනා කළා. කවුරුත් බාරගත්තේ නැහැ. මොද රට වියවුල්. පෙට්‍රල් ෂෙඩ් එකක් ගාමින් කිසිම මහජන නියුතයක් යන්න බෑ. ඇයි? 225 මේපයි කිව්වා. 225 මේපයි කිව්වා. එදා කවුරුත් යන්න බෑ වුණා. ෂෙඩ් එක ගාව දවස් 4-5 පොලි මිනිස්සු. ඩොලර් එකක් තිබුණ නැහැ. තෙල් ගන්න. නැව් මූදේ කරකුණා. ගෑස් නැහැ. කොළඹ සුපර් මාකට් වලට ආව දර. ගම්බේ පත්තු කරන දර ආව කොළඹ සුපර් මාකට් එකට. එහෙම තමයි තිබුණේ. පාසල් වැහිලා. කාර්යාල වැහිලා. එහෙම තිබුණා. දැන් ඒ தത്വේ තමයි 2022 ජූනි මාසේ ඉඳලා ක්‍රමානුකූලව ඇවිල්ලා අද මේ කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි තව මතක තියාගන්න ඕනේ. තව හොඳ දෙයක් වුණා අරගලේ වෙච්ච වෙලාවේ. කතානායකතුම ඔතන හිටියනම් හොඳයි. දැන් අරගලේට කලින් මොකද වුනේ? ජනවාරි මාසේ 2 වෙනිදා මං ඉරිද පොලේ ගිහින් කිව්වා කාබනික පොහොර ප්‍රතිපත්තිය වැරදි කියලා. 4 වෙනිදා මම වයින් කළා. හරි. ඊළඟට මොකද උනේ? දැන් මේ මේ ක්‍රියාදාමය ඇවිල්ලා අරගලයට එක්කමතු වෙච්ච තත්ත්වය තමයි විවිධ සිවිල් සංවිධාන, විවිධ ජාත්‍යන්තර බලපෑම් මේ ඔක්කොම ඇවිල්ලා කතානායකතුමාට කිව්වා අර ව්‍යවස්ථාවේ අනුපිළිවෙල අරගෙන එතුමාට මේක බාරගන්නයි කියලා. එතුමා කොහොමද මට බාරගන්නේ? ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න. එදා ඒ අරගලයේ අවසාන ප්‍රතිඵලය ගේන්න හිටියේ මේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ නායක රැස්වීමක් ඇඳවලා ඒ නායක රැස්වීම වෙන වෙලාවේ දහස් ගණනක් පොල් දුව හන්දි ඉඳලා මේ පැත්තට ඉන්න ගත්තා. බුල්ඩෝසර් එකක් ඉස්සර කරගෙන ආවේ. එහෙම තමයි ආවේ. එතකොට ඒක මෙහෙවපු අය තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැඩිම කතා කරන්නේ. මෙහෙපොය කවුද කියලා රූපරාම බැලුවම මතකයි මේ අපේ අපේ රටේ මිනිස්සුන්ට මතක නැහැනේ මේ අවුරුද්දේ හැකට කලින් රටේ වෙච්ච දේ. ඔව්. ඒ රූපරාමු නැවත ප්‍රතිවාදනය කළ බැලුවොත් පේන කවුද මේක මෙහෙව්වේ කියලා. හැබැයි කොහොමද එදා රෑ එළිවෙන්න ඒ පිරිස පසු වැස්සා. හමුදාව ක්‍රියාත්මක වෙච්ච නිසා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව රැකුනේ. නැත්තම් වෙන්නේ මොකද්ද? ඉරාකේ වෙච්ච දේ. ඉරාකේ පාර්ලිමේන්තුව අල්ලගත්ත කැරලිකාරයෝ. එදා එක වැළකුණා. ඉතින් ලෝකේ රටවල් වල දැන් අද වෙනතුරු ඉරාකේට බැරි වුණා ඒ රටේ හරිහමං ආණ්ඩුවක් හදාගන්න. පාලනයක් හදාගන්න. මේක තමයි උනේ. ගඩාෆිව ඝාතනය කළා කොහෙද? ලිබියාවේ. පාර්ශ්ව ගණනාවක් අද රට පාලනය කරා. සම්පූර්ණයෙන්ම ඉවරයි. තෙල් නිකන් දුන්න රට. ජනතාවට තෙල් නිකන් දුන්නා. එහෙම තමයි උනේ. එතකොට මේ රට මේ රටත් එතෙන්ට එන්න ආවේ. දැන් 71 මොකද උනේ? 71 තිබුණේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක්ද? මුලාසුනාරුඩ මන්ත්‍රීතුමා දන්නවා එදා සමගි පෙරමුණු ආණ්ඩුවේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ආචාර්ය එන්.එම්. පෙරරා සිනමෝ බණ්ඩාරනායක මැතිනිය පිටකෙනමන් ලෙස්ලි ගුණවර්ධන මේ ඔක්කොම හිටපු ආණ්ඩුවක්. 71 පොලිසිය 160කට ගහලා පටන් ගත්තා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තකින් තියලා කරල්ලක් අරගෙන ඒක කරන්න. 12000ක් ජීවිත අහිමි වුණා. අවුරුදු 3ක් විද්‍යෝදය විශ්වවිද්‍යාලය අද ජවදනපුර විශ්වවිද්‍යාලය පැලණි විශ්වවිද්‍යාලය එදා විද්‍යාලංකාර ඔය දෙකම කඳවුරු පුනරුත්ථාපන කඳවුරු. ඒකම ආවා 73 ආණ්ඩුවට ලෝක තෙල්වරු පුතේ. ඉතින් ඒ එහෙම පසුබිමක් තිබ්බා. ඊළඟට මොකද උනේ? ඊළඟට මේ ඔක්කොම වෙලා 88 90 වෙනකොට පාසල් ශිෂ්‍ය පාරට බස්සන්න ගත්තා. විශ්වවිද්‍යාලේ පාරේ. එතකොට මොකද උනේ? එතකොට රටේ සම්පූර්ණ භීෂණකාරී තත්ත්වයක්. එදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා මොකද කිව්වේ? මේ පැත්තෙන් දකුණ ඇවිලෙනවා, අර පැත්තෙන් උතුර ප්‍රභාකරන් ගේ යුද්ධේ. දෙකොන පත් වෙන විලක්කුවක් කිව්ව මම බාරගත්තා. හරි ඒක. අන්න එදා තිබුණු තැන. ඊට කලින් 83 මෙන්න මෙහෙම තමයි තිබුණේ. ඉතින් මේ ඉතිහාසය අමතක වෙලානේ කාටවත් අද? හරි. ඒ විදිහට තමයි මෙන්න මේක ඇවිල්ලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීත්ව විච්ඡ තර්ජන threats to the democracy. මම ඔය කිව්වේ මැතිවරණ වලින් ඊට පස්සේ ඇති වෙච්ච තත්ත්වය තුලින් ඇති වෙච්ච තත්ත්වය. එහෙනම් දැන් ඒ තත්ත්වය පසුවරගෙන තමයි මෙතෙන්ට අපි ඇවිල්ලා තින්නේ. දැන් එදා 2022 අප්‍රේල් මාසේ ප්‍රකාශයකට පත් කළ රට බංගලොත් කියලා. නෑ ගෙව්වේ නෑ ඒ නිසා. පොලි ගෙව්වේ නෑ. දැන් යන්තම් එතනින් ඉස්සරහට ඇවිල්ලා තිනවා ඒවා ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන තිනවා. මුල්‍ය IMF එකට ගියේ පළවෙනි වතාව නෙමෙයි 17 වෙනි වතාව. 2009 යුද්ධය අවසන් කරගාම එයි IMF එකට ගිහලා ඩොලර් බිලියන් 2.5ක් ගත්තා. ඒක ඔක්කොම ගෙවල ඉවර කළා. මේ 17 වෙනි වතාව. එතකොට ඒකටත් යම් යම් චෝදනා විවිධ පාර්ශ්වයන්ගෙන් ආවා. දැන් ඊළඟට මෙහිදී මම පෙන්වලා දෙන්න ඕනේ 1978 ව්‍යවස්ථාව හැදුනෙන් පස්සේ ජනමත විචාරණ තිබ්බේ නැහැ. පාර්ලිමේන්තුවේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමයි 3 දෙනෙක්ගෙන් සම්මත කළ හැම පස්සේ ජනාධිපති වුණේ. දැන් මම පෙන්ලා දෙන්න යන්නේ තව කාරණයක්. ඒක තමයි ගලු මූලස්තුන මන්ත්‍රීතුමනි, රටවල් වල ව්‍යවස්ථා හදද්දී ආණ්ඩු මාරුවෙද්දී ජනතාවගේ බලය කියන එක ගත්තාන් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ බලය ගත්තාය. දැන් සොල්බරි ව්‍යවස්ථාව අනුගමනය කිරීමේදී ඒ ආකාරයෙන්ම ව්‍යවස්ථාව සංශෝධනය කරා නම් 72 ප්‍රශ්නයක් වෙන නිසා තමයි එදා හිටපු නීතිවේදීන් දෙපෙසරක බෙදුනහම පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා ව්‍යවස්ථාව හැදුවේ. දැන් බලන්න මේ අපේ අංක ව්‍යවස්ථාවේ ස්වස්ති කොහොමද කියන්නේ? අහවල් අහවල් වර්ෂය කියලා ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් නිදහසේ ප්‍රකාශ කොට දෙන ලද වරමෙන්. මේක කොහොමද කියන්නේ? 3-2 කියලා. ජනතාව දෙන වරමෙන් බහුතර බලය. හරි. ඔහොම ඔහොම තමයි කියාගෙන ගිහිල්ලා මේ ඔක්කොම කතා ටික කියන්නේ. නිදහසට තේරිපත් වූ ජනතාවගේ නියෝජිතෙන් වන අපි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී මේ ඔක්කොම කියාගෙන දැන් මෙතනදි ඔන වෙන්නේ මොකද්ද? බහුතර බලය කියන එක විතරයි. අපි තුමු ජනාධිපතිවරයක් තියෙනවා. කවුරුන් හෝ දිනන. ඊළඟට මැතිවරණේ දිනනවා මැතිවරණේ. ප්‍රතිපත්ති ප්‍රකාශනය දානවා බහුතර බලෙන් අපි ව්‍යවස්ථාව වෙනස් කරනවා. දැන් මේකට බැඳී ඉන්න ඕනේද? එම බැඳී ඉන්නේ 72 හදන්න බෑ. තිබුණා. එදා ආණ්ඩුවට 73-2 තිබුණා. හැබැයි මේක අපේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන විශ්වාස කරපු පිරිස්කෙන තමයි අවධානය යොමු වෙන්න ඕනේ මේ මැතිවරණේ. එහෙම නැත්තම් මේක කොහටද යන්නේ කියන එක දිශාව තාම තීන්දුව කරන්න බෑ. මම ඒකයි නත් මෙහිදී සඳහන් කරනවා. දැන් ඊළඟට ජනතා පරමාධිපත්‍ය ආණ්ඩුක ස්ථාවි 3 වගන්ති. ඊළඟට 3-4 ආයන්න ව්‍යවස්ථාදායක බලය, ආයන්න විධායක බලය, ආයන්න අධිකරණ බලය. ඊට පස්සේ ඡන්ද බලය ඇතුළු ඒ ටික සියල්ලම තියෙනවා. ඒ මේ ව්‍යවස්ථාවේ මේ කියන ආයතන 3 එකිනෙකට තිරංගයක් ලෙස කටයුතු කිරීම. දැන් ඊළඟට 7 පරිච්ඡේදයට ගියොත් 7 පරිච්ඡේදයේ තින්නේ විධායක ජනාධිපතිවරයා. එතකොට 7 පරිච්ඡේදයේ 32 දැන් මේ ගැන තමයි මේ දවස්වල මේ තර්කයන්නේ. 32 සඳහන් කරන්නේ ජනරජයේ ජනාධිපතිවරයා ජනතා විසින් තෝරාපත් කරගනු ලැබිය යුත්තේ පස්සදු පස් අවුරුදු කාලය දුරේ දරන්නේ. ඒක බොහොම පැහැදිලිව තිනව 5. ඊළඟට 62-2 සෑම පාර්ලිමේන්තුවක්ම පළමුවට පරට රැස්වීමට නියමිත දින පටන් පස් අවුරුද්දකට වැඩි කාලයක් පවත්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉක්ුත් වීමට පෙර පාර්ලිමේන්තු විසුරා හැරිය හැක්කේය. එකී පස් අවුරුදු කාලය ඉක්ුත් වූ ගිය විටම පාර්ලිමේන්තු විසර ගියාසේ සැලකෙන්නේ. 5. 32 5, 62 5 පාර්ලිමේන්තුවට. දැන් 83 83 ආයන්නෙන් කියන්නේ 85 වගන්තිය සමයන්න 85 ජනමත විචාරණ අදාළ වෙන්නේ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 83 ඇතැම් 50 කෙටුම්පත් ජනමත විචාරණයකදී අනුමත කිරීම කියන පැතිසටහනත් එක තමයි මේ 83 වගන්තිය එන්නේ. 83 ආයන්නෙන් සඳහන් වෙන්නේ 30 ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම සඳහා කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානට අනුකූල වන්නා වූද අවශ්‍යාවිත පරිදි ජනාධිපතිවරයාගේ දුරකාලයේ සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්න. සාවුරුද්දක් ඉක්මවා අර දෙකේම තියෙන 5 අවුරුද්දයි. ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද 50 කැටුම් පතකට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවේ නොපමිනිය ඇත් එක 3-2 අමතරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුය. එතකොට දැන් මේ අද මේ සභාවේදී මුලින්ම කරුණු කිව්වේ මේ 83 දෙක වගන්තිය සංශෝධනය කරන්න හදන්නේ මොකක් හරි උප්‍රවට්ටියක් දාලා මේක කල්දන්නේ එහෙම කරන්න බෑ. 32 පැහැදිලිව 5යි 62 දෙක 5යි පාර්ලිමේන්තුර කල් දිනව තව 5ක් වෙන අගෝස්තු වෙනකන් ලැබෙන අවුරුද්දේ. එතකොට ප්‍රශ්නද ඉන්නේ එදා ව්‍යවස්ථාදායකයේ එදා පාර්ලිමේන්තුවේදී මේක සම්මත කරනකොට සාවෘද්දක් ඉක්මවා දීර කරන්නව තිබුණේ ඇයි? මං හිතනවා ජනමත විචාරණයකට යාමට තිබුණ ඉඩකඩ වළක්වන්නයි කියලා. තේකින් ඇති වෙලා තින්නේ ඇම්බිගියුටි එකක්. 32 5යි 62 2 5යි හැබැයි 83 ආයන්න තියාගෙන තමයි ඔය 2019 මේ ඊයේ පෙරේදා දෙකේම ප්‍රසන් දැම්මේ. ඉතින් ඔක ඉවර කළාම ඉවරයිනේ. ඒකත් පහක් කිව්වහම ඉවරයිනේ. අර දෙකේම පහ පහ තිනු නම් 32යි 62 2යි හරි 83 ආයන්නටත් පස් අවුරුද්දක් කියලා දැම්මම ප්‍රශ්න ඉවරයි. දැන් අපි හිතමු හදිසි පනතක් ගැන කතා කළා. ඒක දැන් ඉඩ නැහැ. සාමාන්‍ය පරතයකට ගියාමයි කියමුකෝ කාල සීමාව ඔහොම යනකොට. ඒත් මේකේ 3-2ක් එපා. ඊට පස්සේනේ ජනමත විචාරණයට යන්නේ. ඉතින් ඒක නිසා මේ අපි මේක අවුල් කරගන්න ඕනේ නැහැ. මේක කවුරු හිටියත් මේක වෙනස් කරගන්න පුළුවන්. ඉස්සරහට කරගන්නත් පුළුවන්. හැමෝම සහයෝගයක් දෙයි. ඒක නිසා දැන් මගෙන් ඇහුවා මේකට අතිශයෝද කියලා. අතිශයෝ වීම තියෙන වරද මොකද්ද? අනුග්‍යවස්ථාවේ තියෙන යම් කිසි ව්‍යාකූලතාවයක් නිවැරදි කරගන්න නම් වෙනත් කාටවත් ප්‍රශ්නයක් නොවි මැතිවරණයට ප්‍රශ්නයක් නොවි ඒක ප්‍රශ්නයක් නෑ. ඊළඟ කාරණය දැන් අපි එතනින් එහාට යනවනම් 22 අනුග්‍යවස්ථාව හැටනම් මේක සඳහන් කරලා තින්නේ. දැන් මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අනුරසනායක මැතිතුමත් සඳහන් කළා. එතුමා මේක සාකච්ඡා කළා. ඒක නිසා ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය කෙටුම්පත මේ සියල්ලම ගරු බුලසුන සභාපතිතුමනි මම සභාගත කරනවා හැන්සාට් එකේ වාර්තා වීම සඳහා මේ මම එක මෙහිට ඉදි හැන්සාට් එකට දා සභාගත කළා. හැන්සාට් ගත කිරීමට කටයුතු කරනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවා නිර්වචන තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් මෙතන තර්කයක් ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙපාරක් කියලා තියෙන නිසා මේක ඕනද කියන කාරණා. ඔය නම් මම තව කාරණයක් ගන්නම්කෝ. 70 වගන්තිය ගමු අපි. 70 වගන්තිය. දැන් මතකයි දින 52 ආණ්ඩුව දාලා 70 වගන්තියත් එක්ක තමයි ශ්‍රේෂ්ඨාධිකරණලා නඩුකාරයෝ 7 දෙනෙක්ගේ බෙන්ච් එකකින් තීන්දුව ගත්තේ. එතෙන්දී ආපු තර්ක ටික බලන්නකෝ. හා එතෙන්දී දින ගණනාවක් මේක සාකච්ඡා කළා. පාර්ලිමේන්තු සභාව ආරකින එක. ඒ නිසා මම මෙහිදී සඳහන් කරන්න ඕනේ ඒකස උපෝගන්ති ගැන තර්ක කළා. ඒ නිසා අපිට ව්‍යවස්ථාදායකයේ හැටියට යම් ව්‍යවකල්පතාවයක් තියෙනවා නම් ඒක ඉවත් කිරීම පිළිබඳ ගැටලුවක් නැහැ. හැබැයි අපේ රටේ සුප්‍රීම කෝට් එකේ දෙන තීන්දුවක් ඒ තීන්දුව ප්‍රකාරව පනතක් සම්මත කිරීමේදී තීන්දුව ප්‍රකාරව අපි පනතරේ සුප්‍රීම කෝට් එකේ දෙන මග පෙන්වීම අර්ථ නිරූපණය අනුව කරන සංශෝධන තමයි ඒ ව්‍යවස්ථාවල කොටසක් වෙන්නේ. එහෙම නැතුව ආණ්ඩුක ව්‍යවස්ථාවේ කොටසක් වෙන්නේ නැහැ අපේ රටේ සුප්‍රීම කෝට් එකේ දෙන තීන්දුවකදී නිර්වචනය. ඒක අප විසින් නැවත දැන් මේ කළා තියෙන්නේ මොකද්ද? සුප්‍රීම කෝට් එකේ දුන්න නිර්වචනය අපි ව්‍යවස්ථාදායකයේ හැටියට පාර්ලිමේන්තුවේ සම්මත කරලා ව්‍යවස්ථා කරනවා. ඉතින් ඒකේ වරද මොකද්ද? කරු මුලාසොණ්ඩ මන්ත්‍රීතුමනි ඊළඟට මම එතනින් එහාට යනවනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් අපි මතක තියාගන්න ඕනේ මම අර කලින් සඳහන් කරේ මේවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න සිදුවෙච්ච අවස්ථා. එදා සිරිමා බණ්ඩාරනායක මැතිණිය 71 මේ රටේ ජනතාව දුන්න ජනවරම රැක්කා. ජයජන ජනාධිපතිතුමා ඒක රැක්කා. ප්‍රේමදාස ජනාධිපතිතුමත් ඒක රැක්කා. ඉතින් ඒකම තමයි දැන් කරන්නේ. ඊළඟට කරු මුලාසොනුර මන්ත්‍රීතුමනි අපි මතක තියාගන්න ඕනේ 1982 න් පස්සේ 2009 වෙනකම් මේ රටේ ජනාධිපතිවරණවල සහ ඕනෑම මැතිවරණයක ප්‍රධාන සාධක වුණේ එල්ටීටී සංවිධානයේ ක්‍රියාකාරකම් සහ වේලුපුල්ලේ ප්‍රභාකර. ඒ සාධකෙම තමයි හැම මැතිවරණයක්ම තීන්දුව තීරණය වුණේ. හැබැයි දැන් බොහෝ දෙනෙකුට බොහොම ලේසි. එදා දේශපාලන නායකත්වය දුන්නාට විවිධ අනවර්ත නාමයන් කිව්වා. අරගලේ වෙලාවෙ ගෝ හෝම් කිව්වා. ගෝ හෝම් නෙමෙයි, ටෙන්ට් එකක් ගහන්න හම්බ වෙන්නේ නැහැ ප්‍රභාකරන් හිටියනම් 2009 යුද්ධය අවසන් නොකළ නම්. දැන් මේ අවුරුදු 15ට ඒව මතක නැහැ සමහරුන්ට. කවුන්ට මතක නැහැ. එතුම මෙතන හිටිය දැන් ගියා. ඒව මතක නැහැ. නෝනායි මහත්තයා කොළඹාවේ නැහැ, කෝච්චියෙන් බස් එකේ. දෙන්න වෙන වෙනම ආවේ. මොකද එක්කෙනෙක්ට බෝම්බයකට අහුනොත් අනිත් එක හරි ඉතුරු වෙයි කියලා. අද ඒක මතක නැහැ. අද මේ රටේ මිනිසුන්ට මතක නැහැ 2022 මේ අවුරුදු දෙකකට කලින් අප්‍රේල් ඉඳලා ජූලයි වෙනකන් රටත වෙච්ච හැටි. ඒව ඔක්කොම සමනය කරලා දුන්නහම පස්සේ දැන් අපි අහම මේක කරනවා, අරක දෙනවා, මේක දෙනවා, තීනේවා ඔක්කොම දෙනවා. හැබැයි දෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. සමහරු කතා කරනවා නිෂ්පාදන ආර්ථිකය කරන්න කියලා තමයි මැතිනි අටට බැස්සේ. මංජොක්ක කැව්වා, බතල කැව්වා. අපි ඒ කාලේ පාසල් යනවා, සමුපාකරට යනවා, පාන්දර හතරට ජම්පින් ෆිෂ් පොප්ලින් එක ගන්න. යුවලක් විවාහ වෙනවා නම් සූට් එකට රෙදි ගන්න ඕනේ විවාහ සහතිකේ පෙන්නලා. ඊළඟට මගුල් ගෙදරට දෙන කෑම වට්ට උරු තීන්දුව වෙනවා. ඒ නිෂ්පාදන ආර්ථිකය කරන්නේ මේවා මිත්‍යාවල්නේ. අද ලෝකේ රටවල් ඒ නිෂ්පාදන ඒවට ආවේනික කරගෙන තිනවා. ලෝකේ කිසිම රටකට බෑ අවශ්‍ය සිරු දෙම Tamanට සම්පාදනය කරගන්න, නිෂ්පාදනය කරගන්න. දැන් සිංගප්පූරුව මොකද කරන්නේ? සිංගප්පූරුවේ පළතුරු ගෙඩිය බිම වැටෙන්න දෙන්නේ නැහැ. පොල් ගෙඩිය බිම වැටෙන්න දෙන්නේ නැහැ. කාක්කේ කුඩු උඩ පියාඹන්න දෙන්නේ නැහැ. සියලු දේ මානෙනේ කරනවා. දැන් අපිට එතෙන්ට යන්න බෑ. එදා පළවත්ත කන්තලේ සීනි හැදුවා. හෙක්ටයාර 11000. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද කැලේ වැඩි. ඇයි? සීනි කිලෝවක් නිෂ්පාදන පිරිවැය ආනයනය කරන එක ලාභයි, මේ නිෂ්පාදනය කරනට වඩා. ඉතින් ඒ නිසා ලෝකේ රටවල් බෙදිලා තිනව තම තම රටවල් වල නිෂ්පාදනය කරන කර්මාන්ත මොනවද? කෘෂිකාර්මික භාණ්ඩ මොනවද කියලා. එතකොට ඒවැ හුමාරුවක් වෙනවා. ජාත්‍යන්තර වෙළඳාම සිදු වෙන්නේ එහෙම. ආනයනේ අපනයනේ. ඒතර ඒකට කරන්සි සම්බන්ධ වෙලා තියෙනවා. අපේ රටේ පෙට්‍රෝලියම් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ නිසා අපි හැම ප්‍රොඩක්ට් එකක්ම එහෙන් ගේන්න ඕනේ. රුපියල් ඩොලර් බිලියන 5ක් යනවා වර්ෂයකට අපිට අවශ්‍ය වන්නා වූ තෙල් ටික ගෙන්නන්න. සමස් රටේ ආනයනයන් ඩොලර් බිලියන 21යි අවුරුද්දට. 125ක් පෙට්‍රෝලියම්. කවුරු ආණ්ඩුව ගත්තත් තෙල් රටින් ගේන්න වෙන්නේ නැද්ද? ගේන්න ඕනේ. කවුරු ආණ්ඩුව අපේ රටේ ඖෂධ ඔක්කොම නිෂ්පාදනය කරනවද? 180ක් පිටරටින් ගෙන්නනවා. මේ 180 ගේන්න ඕනේ. කවුරු ආණ්ඩුව ගත්තත් කිරිපිටි ගෙන්නන්න වෙන්නේ නැද්ද? ගෙන්නන්න ඕනේ. අමුද්‍රව්‍ය ගෙන්නන්න ඕනේ. ඒ ඔක්කොම අපි හදන්නේ නැහනේ. ඒ නිසා ලෝකයේ ආර්ථිකයේ රටාවක් තියෙනවා, හැඩ ගැහිලා තියෙනවා. එනේ රටාවත් එක්කයි යන්නේ. කවුරු හරි කියනවා නිෂ්පාදන ආර්ථිකය කරනවා, අපි ඔක්කොම මේක කරනවා. එහෙනම් ඉතින් අර බරකට උගේට යන්න වෙයි. කරත්තට හේකුයි, කැලේ ඉන්න හරක් ටික හීලා කරලා ගන්න වෙයි. අපේ ප්‍රවාහන ඇමතුමාට CTB බස් රථ වෙනුවට බරකරත්ත ෆ්ලීට් එකක් දාගන්න වෙයි ප්‍රවාහනේ හදලා දෙන්න මිනිස්සුන්ට. මේව තමයි රටට ගිහින් කියන්නේ අද.
තමන්ට තව විනාඩි 3ක් කාලයක්.
ඔව්. මම මේ කිව්වේ ඒක. ඒ නිසා අවධානය යොමු කරපු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. මොන කතා කිව්වත්, මොන සුරංගනා කතා මැව්වත් ජනතාවට රිදෙනකොට දීන ආණ්ඩුවට බනිනවා. නැතු වෙන මොකටද බනින්නේ? බැන්නේ 225 දෙනාටම. 225ටම බැන්නනේ. හරි. ඒ තමන්ට වේදනාව ආවම දරා ගන්න බැරි වුණොත් ළඟ ඉන්න කාටවත් බනින්නේ. ඒක තමයි වෙන්නේ. හැබැයි අපි ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමේදී දේශපාලඥයෝ හැටියට අපි අනාගතයත් එක්ක මේ යනකොට වැඩසැලැස්මක් තියෙන්න ඕනේ. හුදු විවේචනය විතරක් නෙවෙයි. මේ කරන්නේ කෙසේද? කෙරුණු දේවල් අඩුපාඩුකම් තියෙන නම් ඒව හදාගන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි මේකේ අපි එකක් පිළිගන්න එපා. 2022 අප්‍රේල් මාසෙට තිබුණට වඩා අද හොඳ නැද්ද? අද හොඳ නැහැ කියන්නේ අඳුම තරමේ මිල වැඩි. හැබැයි ඉතින් 2021 අප්‍රේල් වෙනකොට මෙතන කැබිනට් එකේ හිටපුවා නේද භාගයක් ඔය පැත්තේ. දෙමෙ ඊයේ පෙරේදාත් එක තුනේ දෙතුන් දෙනේ. මේ පාරත් එහෙමයි මේ අර මේ මේ මෙච්චරකල් දර දීපු කිරියල්ල මැදිතුමා ඔබතුමන්ලා ආ අපේ මේ අබේසිංහ ඔබතුමන්ලා කොහෙද දැන් ඔය පිටිපස්සේ දැන් ඉස්සරහ ඉන්න ජීඑල්පීරිස් මැතිතුමා දැන් දැනුත් ඉන්නවා ඔව් ඔබතුමන්ලට වෙන්නේ ඕක ඕක තමයි වෙන්නේ ආ නාලකගොඩේ ඒව තමයි ආර්ථික විශේෂඥය හැබැයි අපි මන් දන්නේ මං ඔබ ඔබලාගේ කිව්වේ නෑ නේ ආර්ථික විශේෂඥය ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ පිළිගන්නේ රිංග රිංග උදේහවසයි දීපු එක්කෙනත් දැන් ජනාධිපති අපේක්ෂකයි ඔන්ටර්ප්‍රනර්ෂිප් ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය කරන්න බැරියා රාජ්‍ය අනුග්‍රහය අරගෙන රෙස්ටොරන්ට්ස්යි හෝටල්යි දාලා ඒ ටික කරනකොට දැන් ඊළඟට පෝටුවෙන් එක්කෙනෙක්පත් කළා ජාතික ලයිස්තුවෙන් දැන් අවුරුදු දෙකකට විතර කලින් ඉන්නකෝ දෙකකට විතර කලින් හරි මේ පාර්ලිමේන්තුවේ දවස් කීයක් ඇවිල්ලා තිනවද? දවස් කීයක් කතා කරලා තිනවද? ආ? ඒක ඕන දෙයක් හිතාගන්න. අම්මද බල දැන් මේකලොත් ජනාධිපති අපේක්ෂකයෝ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කුමාරවෙල්ගම ඔතනින් දන් කිව්වේ නගර සභාවක ඉඳලා නැහැ. පළාත් සභාවක ඉඳලා නැහැ. දේශපාලනය කළා නැහැ. ඒකනේ වැඩේ. දෙකමාරෙන් ඉවර වුණේ. දැන් මේ ඇවිල්ලා කියනවා මට තමයි ගොඩ දාන්න පුළුවන්. මට තමයි ගොඩ දාන්න පුළුවන්. පොහොට්ටුවේ නාමයෙන් දෙනවා නම් මම එනවා. අකෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු දෙකම ආරයි දවස් කියා පාර්ලිමේන්තුවට ආවද? ඔය හැන්සඩ් එක අරන් බලන්නකො වචන ගියක් කතා කරලා තිනෝද කියලා. එයා තමයි දැන් එන්න හදන අනිත් පැත්තෙන් රට ගොඩ දාන්නේ. මේවා විහිළු. නේද විපක්ෂයතුමා? ආ අපි මේවා නගර සභාවේ ඉඳලා ලයිට් එක දාන්න තැන ඉඳලා අපි දැනගෙන හිටියා. 91 ඉඳලා. අපි මේ දේශපාලනේ දැක්කා. මේ රටේ කුතහස්ස දේශපාලඥයෝ හිටියා ඈ එදා මැතිණිය එතුමියගේ ප්‍රජායිති අහෝසි කළ නිරපරාදේ හරි ඊට පස්සේ මේ කවුද වාමාංශක නායකයෝ එන්නේ පෙරලා පිලිප් ගුණවර්ධනලා ඈ දොස්තර වික්‍රමසිංහලා ඈ ඒ වෙලාවේ හිටපු දැන් ඔය කිසි කෙනෙකුට තිබුණාද දූෂණ චෝදනා ඒ කාලේ අවුරුදු කීයක් කාණ්ඩු කළාද පළවෙනිම චෝදනාව ආ මොකද්ද වඩුගඩ පිටියේ මොකක් හරි එකක් බණ්ඩාරනායක මැතිතුමා තමයි 59 තුන් දිනක් වගේ දර ඇරි. නියෝජ්‍ය අමතිවරු. මං නම් කියන්නේ නැහැ. ඊට පස්සේ ආණ්ඩු තිබුණා ආණ්ඩු කළා. ඒ කාටවත් එහෙම චෝදනාවේ නැහැ. ඒ පදන මේ බේසිස් එකට තමයි ආවේ.
කාලය අවසන් කරගන්න.
ඔව්. ඉතින් ඒක නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මම ඊටාම පැහැදිලිව සඳහන් කරනවා විවස්ථාවේ තියෙන දෙයක් සංශෝධනය කරන්න ගැනීම ඒක මේ මැතිවර කල් දැමීමට හේතුවක් නෙවෙයි එසේ විය යුතුත් නැහැ මගේ මතේ නම් අවුරුදු පහෙන් මැතිවරණේ තියන්න ජනතාවගේ අයිති අපි දෙන්න ඕනේ ජනතාව තීන්දු කරපු දෙයක් පාර්ලිමේන්තුවට එන්නේ කවුද ජනාධිපති වෙන්නේ කවුද ඒ කියන කාරණා ඒක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක තමයි රජයේ මතය කියන එක සඳහන් කරමින් මම කතාව සම්පූර්ණ
කරනවා බොමචිතේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබ විශාල් බදිත් මැතිතුමා
පොයින්ට් ඔෆ් ඕඩර් ඔබතුමා එදා මෙදියත් වෙලා අපේ විපක්ෂනායකතුමාත් මේ පාර්ලිමේන්තුවේ කතා කරා මුජිබුර් රහමාන් ගොඩාක් මුස්ලිම් මන්ත්‍රීවරුත් කතා කරා ඒකට උදව් කරා විභාග රිසර්ච් දෙන් ගිහින් තියෙනවා ඒ ළමයි සතුටෙන් ඉන්නවා ඒකට බොහොම ඔව් ත්‍රික්‍රාමලේ විසුන්දුවා ඒකට බොහොම ස්තුතියි තව එකක් තියෙනවා කියන්නේ අර විදික 13 දෙනෙක්ගේ ප්‍රශ්නයි EB එකට තාම රිසල්ට්ස් ආව නැහැ කියලා ඊයේ ලබර් සුවානේ ඉඳලා දෙන්න අනිත් එක මේ වගේ දේවල් දිගටම කරන්න දෙන්න එපා. හිජාබ් දාගෙන ගිහිලා විභාග ලියන්න බෑ කියලා ඒ වගේ සමහර නිලධාරියෝ කරන අයිඩෙන්ටි එකෙන් තියෙන විදිහට ෆොටෝ පෙන්නනවා නම් එයාට ඒගොල්ලෝ ෆර්දා ඕන නම් ගලවලා ලේරි චෙක් කරා නම් අයලා ඒකත් පෙන්නයි. එහෙම නැතුව මේ විභාග රිසර්ස් යවන්න නැතුව අනාගතයේදී එහෙම කරන්න නැතුව ඔබතුමා බලාගන්න කියලා කරනවා ඉල්ලනවා. ඔබතුමා වගේ ඔයා ඔබතුමා ජාතිවාදීක් නෙමෙයිනේ අපි දන්නවා.
මම මේ උපදෙස් දෙනවා චක්ලේඛනයක් යවන්නයි කියලා ඉදිරියේ තියෙන විභාගවලදී එය අපේ අර සාමාන්‍ය විදිහට කරන්න ඕනේ ක්‍රමවේදේ ඒ සෙන්ටර්ස් වල අයගේ ප්‍රශ්න තමයි මතුවලා
තිබ්බේ.
ඔව් දැන් පරීක්ෂණය අවසන් කළා තින්නේ. ඔව් පරීක්ෂණය අවසන් කළා තින්නේ ඒ අනුව අපි පියවර ගන්නවා.